මීළඟට බොහොම ස්තුතියි. මීළඟට නජිත් ඉන්දික ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා. ඕඩර් ප්ලීස්. මූලාසනයේට සංජීව රණසිංහ ගරු මන්ත්‍රීතුමා පැමිණෙන්න.
මුලසාරුවට මන්ත්‍රීතුමනි, බොහොම ස්තුති අවස්ථාව ලබා දීම ගැන. අපි දන්නවා ඊයේ සහ අද දින දෙකේම ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කරන ලද කල්තැබීමේ විවාදය තමයි මේ පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම අවුරුද්දකට අඩු කාලයක්, නමුත් අවුරුද්දකට අඩු කාලයක් විෂ මද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුම, විශේෂ මෙහෙයුම, ඉවත් වෙන මෙහෙයුම ක්‍රියාත්මක කරාට පස්සේ ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන මාස 8ක් වගේ කාලයක් මම දන්නේ 8ක් 10ක් අවුරුද්දකට අඩු කාලයක් ක්‍රියාත්මක වෙන මොහොතක මේකේ සාර්ථකත්වය ලංකාව තුළ විෂමද්‍රව්‍ය සහ ඒ උදුර සම්බන්ධයෙන් ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය, ප්‍රතිඵලය සහ දැනට තිබෙන තත්ත්වය සහ අභියෝගය, මේ සියල්ල ගැන සාකච්ඡා කරන්න තමයි මේ කල්තැමීමේ විවාදය ආණ්ඩු පක්ෂයෙන් ලබා ගත්තේ. ඒතර අපි දන්නවා ඊදස් ජනාධිපතිතුමත් ඇවිල්ලා මේ ගැන දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමක් පාර්ලිමේන්තුවේ කළා. එතකොට දැන් අපි ප්‍රායෝගිකව අත්දැකීමෙන් දන්නවා පහුගිය මාස කිහිපය තුළ විශාල වශයෙන් මේ විෂ මද්‍රව්‍ය වල අඩුවීමක්, මේ සංවිධානාත්මක අපරාධ වල අඩුවීමක් තියෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ ගත්තත් මොදරමට්ටක්කුලිය, වැල්ලම්පිටිය, මේගේ අපි අර දන්න මේ වගේ රෙඩ් ඒරියාස් වගේ තිබිච්ච පැති. ඒවයි අපි යනකොට, ඒවයි කතා කරනකොට, ඒවයි ඉන්න පොලිසිය කතා කරනකොට, මිනිස්සු එක කතා කරනකොට තේරෙන දෙයක් තමයි හරි පැහැදිලි අඩුවීමක්, මද්‍රව්‍ය අඩුවීමක් මිනිස්සුන්ට දැනෙලා තියෙනවා. එතකොට ඒ නිසා මේක සාර්ථක විමිනන ව්‍යාපෘතියක් බවට අපිට බොහොම හොඳින් කියන්න පුළුවන් ප්‍රායෝගික තත්ත්වයන් ඇතුළෙත්. ඒ වගේම මම කියන්නේ සංඛ්‍යාලේඛන වලට අමතරව අමතුමා ඉදිරිපත් කරයි සංඛ්‍යාලේඛන, දිගටම ඉදිරිපත් කරා, කොයිතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවද, ටොන් කීයක් අරගෙන තියෙනවද මේ වෙදී අපි දැක්කා. හැබැයි ප්‍රායෝගික තලෙත් මේ රටේ තරුණ පරම්පරාව දරුවෝ විෂමද්‍රව්‍ය වලින් ගලව ගන්න පුළුවන් තැනකට අපි තල්ලු වෙමින් ඉන්නවා කියන විශ්වාසයක් මේ මාස කිහිපය තුළ හැදිලා තියෙනවා. ඒකෙන් අපි සිළුම් දෙනා පක්ෂභේදයකින් තොරව සතුටු වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ විෂමද්‍රව්‍ය ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා වගේම අපි හැමදාම කතා කරනා වගේම විෂමද්‍රව්‍යයි සංවිධානාත්මක අපරාධයි කියන එක මේ ගහට පොත්ත වගේ එකට බැඳිලා තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. එකට බැඳිලා එකට ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ යම් ආකාරයකට විෂමද්‍රව්‍ය, හෙරොයින්, අයිස් මේ රටේ ජාවාරම නිරත වුණාද, ඒක නිකන් අහිංසක විදියට කරේ නෑ. ඒව කරේ පිටිපස්සේ තුවක්කු තියාගෙන, ඒව කරේ පිටිපස්සේ ආයුධ තියාගෙන, ඒව කරේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් නායකත්වය ලබා දෙමින් තමයි ඒවා මේ රටේ ගියේ. ඒක හැමෝම දන්නවා. මොකද ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි වල නම ගිය මිනිස්සු අත්අඩංගුවට ගන්නකොට ඔවුන්ට රී චෝදනා විදියට ඒවා ගොනුවෙන් ඒවා. එතකොට මේක විතරම ලාභ ලබන, දෙවන්ත ලාභ ලබන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය ආයුධ සහිතව ලේ හොල්ලමින් කරපු ව්‍යාපාරයක්. ඒ වගේ මේක අනිත් සත්‍ය තමයි, මේක හැමදාම මේ රටේ දේශපාලඥයන්ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපාරයක්. ඔන්න ඔක තමයි වැදගත්ම දේ. නිකන් හැදෙන්න බෑ. රටේ පොලිසිය, ආරක්ෂක හමුදා මේ සියල්ල තියෙදි තවත් තුන්වෙනි පාර්ශවයකට ආයුධ අරගෙන හන්දිවල සැරිසරන්න, ආයුධ අරගෙන කියලා වෙඩි තියන්න පුළුවන් තත්වයක් නිකන් අහම්බෙන් එන්නේ නෑ. ඉන්දරහිල්ල දෙයක් වෙන එක නෙමෙයි මේ කියන්නේ. නිකන් දිගින් දිකට මේකම දේ වෙනව නම් ඒක අනුග්‍රහයක් නැතුව, බලයේ සහිත තැනක අනුග්‍රහයක් නැතුව ඒක වෙන්න බෑ. ඒක හැමෝම දන්න දේ. ඒ නිසා තමයි අර පාතාල නායකයෝ කියලා නම් කියවෙච්ච අයට හැමතිස්සෙම ගැට ගැහිලා තිබුණේ අමති කෙනෙක්ගේ නමක්, නැත්නම් മന്ത്രി කෙනෙක්ගේ නමක්, ප්‍රදේශ දේශපාලඥයෙක්ගේ නමක්. අතන හවල් කෙනා වැඩ කරන්නේ මෙයත් එක්ක. මෙහි මේ ගමේ මෙයා වැඩ කරන්නේ මෙයත් එක්ක. තොර හැමදාම තමන්ගේ වැඩ කරගන්න සහ මේ මුදල් මේ පැත්තෙන් මේ විදේශපාලන පක්ෂවල අපිට කලින් රට පාලනය කරපු මිනිස්සු දිගට මේව නඩත්තු කරා. ඒ නඩත්තු කරන නිසා තමයි ඒක ඊතරම් ඉස්සුනේ. ඒ වගේම ඒක අපි කඩපු හින්දා ඒ තිබුණු බැඳීම, ඒ සම්බන්ධය දේශපාලඥයා සහ අපරාධ කල්ලි සමාජිකයා අතර තිබුණු සම්බන්ධය අපි දේශපාලන පක්ෂයක් විදියට, ආණ්ඩුවක් විදියට කඩපු හින්දා තමයි අද මේ විදියට මේක අතු ගන්න පුළුවන්, අතු ගාලා දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක අපිට අස්පනා අපිට පේන සත්‍යයක්. එතකොට මං හිතන්නේ ඒක පිළිගන්න කවුරු මෙතන ඒක පිළිගන්න නැති කවුරු මෙතන ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒක මේ ආණ්ඩුව ඇවිල්ලා මේ සංවිධානාත්මක අපරාධ, මේ විෂමද්‍රව්‍ය, මේ කල්ලිත් එක්ක තිබුණු සම්බන්ධය කඩලා ඔවුන්ට විරුද්ධව ඍජුව ක්‍රියාත්මක වෙනවා කියලා මං හිතන්නේ විපක්ෂ කාටවත් අපිට ඇඟිලි දික් කළ කියන්න බෑ. ඒක පිළිගන්න නැතුව ඉන්න බෑ. එතකොට එහෙම තත්වයක තමයි ජනාධිපතිතුමායි කිව්වර නිලධාරීන් සම්බන්ධයෙන් හතුරන් වශයෙන් හදා ගැනීම. විමර්ශනය කළ නිලධාරීන් මේ විමර්ශන කටයුතුවේ මූලිකත්වය අරන් ඉන්න මේ දෙපාර්තමේන්තුවේ පුද්ගලයන් දිගින් දිගටම ඔවුන් සම්බන්ධව බොරුව පුරන්න, ඔවුන්ව ඩිස්ක්‍රෙඩිට් කරන්න, ඔවුන්ව ඔවුන්ගේ තියෙන විශ්වාසනීයත්වය නැති කරන්න මේක පොහොට්ටුව වගේ පක්ෂ නෙමෙයි සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීලා පාදිකටම ක්‍රියාත්මක වෙනවා. දැන් මුජිබ් රහ්මාන් මන්ත්‍රීතුමා මේ පාස්කු ප්‍රහාර ගැන හොඳයි ශානි මේක කරන්න ඕන ශානි අසාධාරණ ලක්ුණා කියලා ඒ නිලධාරියා ගැන කියද්දි එහා පැත්තේ පුටුවේ වාඩිලා ඉන්න දයාසිරි හැමදාම මේක ප්‍රශ්න කරනවා. ඒ ආරමයි යාමෙහිමයි කියලා ප්‍රශ්න කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මේගොල්ලෝ ඩිස්ක්‍රෙඩිට් කරනවා. මේක වැඩක්. මේක දේශපාලන වැඩක්. මේගොල්ලෝ මේ නිලධාරීන්ගේ විශ්වාසනීයත්වය. ඒ කියන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේක අනිත් පැත්තට කරකවන මේ නිලධාරීන්ගේ. ඒ අවදානම් ඔක්කොම අරගෙන කටයුතු කරන නිලධාරීන්ගේ ඩිස්ක්‍රෙඩිට් කරන්න, ඔවුන්ගේ විශ්වාසනීයත්වය නැති කරන තමයි දිගටම මේ පිරිස කටයුතු කරන්නේ. එතකොට ඒක පිටිපස්ස තියෙන හේතුව අපි හැමෝම හිතා ගන්න ඕන. ඒ වගේම දැන් අර කිව්වා වගේ මේ දැන් අලුත්ම දේ තමයි මේ සමගි ජන බලවේගය. අපි දන්නවා මුලසුනට මන්ත්‍රීතුමනි මේ රටේ පහුගිය කාලේ වැඩිම පහුගිය දශක දෙකේ වැඩිම කාලයක් පාලනය කරපු පක්ෂය සහ ව්‍යාපාරයේ විදියට ඔය පොහොට්ටුව සහ පොහොට්ටුව ඇමතිලා සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණානේ. දැන් ඔය නඩු හිමත් යන්නේ කප්පන් අරගෙන නඩු යනවා. ඊට පස්සේ මොනවද වංචා කරලා නඩු යනවා. පාතාල වලට සම්බන්ධ වෙලා කියලා චෝදනා තියෙනවා. එතකොට හැම ආකාරෙම ඒවට සම්බන්ධ වෙලා කියලා පොහොට්ටුව හිටපු ඇමතිලට මන්ත්‍රීලට මේ වෙදී කටයුතු කරනවා. මිනිසුත් එහෙම හිතාගෙන ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ සමගි ජන බලවේගන මත දැන් මේකට පැටලෙන්න පටන් අරන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා කප්පම් කාර්යෝ හිටියා. වංචා කාර්යෝ හිටියා. ඊට පස්සේ මොනවාද පාතාල නායකයෝ සංවිධාන අපරාධ නායකයෝ හිටියා.
මට දෙනවා තව විනාඩි දෙකයි.
හරි. ඒ කියන්නේ කප්පම් කාර්යෝ, පාතාල කාර්යෝ, වංචා කාර්යෝ හිටියා. හැබැයි සමගි ජන බලවේග ඊට වඩා සුපිරි බඩු ඉන්නේ. ඒ කියන්නේ පාතාල නාය කලින් හිටියේ වෙන වෙනමනේ. හැබැයි දැන් පාතාලෙන් කප්පන් අරගෙන ඒකට වංචාවක් කරපු කෙනෙක් ඇවිල්ලා තියෙන සජෝ නායකත්වයට. ඒ කියන්නේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකේ චෝදනාව තමයි පාතාලෙන් කප්පන් අරගෙන වංචා කිරීම. ඒ කියන්නේ කප්පන් අරගෙන වැඩේ කළා නැහැ එතනත් වංචාවක් කළා. එතකොට දැන් මේගොල්ලෝ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කියන්නේ මේකේ නායකත්වෙ මුලසුන මණ්ඩලතුමනේ. ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙතන ඉන්න හැම මන්ත්‍රීමත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමෝමත් නැහැ මම දන්න විදියට. එච්චර විශ්වාසයෙන් ඇතුළට අරගෙන තියෙන කට්ටිය. ඇතුළට අරගෙන කියන්නේ පක්ෂ නායකත්වයේ කටයුත්තක් දෙනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙමෙයිනේ. මේ පාර යන උන්ට කතා කරලා දෙන්නේ නැහැ පක්ෂ නායකකම. එතකොට ඒ නිසා මේ පුද්ගලයාගෙන යම් තහවුරුවක් මේගොල්ලන්ට තියෙන්න ඕනේ මීට කලින්. ඒක එහෙම නැති වෙන්නේ එහෙම නැතුව පක්ෂ නායකත්වයට පත් කරන්නේ නැහැ මිනිස්සු. එතකොට එහෙම තියෙද්දී මේගොල්ලෝ ඒ කියන්නේ හිටපු අධිකරණ ඇමතිගේ පුතත් එක්ක ගිහිල්ලා පාතාල සමාජිකයක සංවිධාන අපරාධ කල්ලි සමාජිකයක මේ හිරගෙයි මේ හිරගෙට මාරු කරන්න පුළුවන් කියලා සල්ලි ගන්නවා කියන්නේ මේ රටේ තිබිච්ච ක්‍රමේ කොහොම එකක්ද කියලා අපි හිතන්නකෝ. එතකොට එහෙම වැඩ මේගොල්ලෝ කරලා තියෙන්නේ. එතකොට දැන් වැඩේ දෙන විපක්ෂ නායකතුමා එකක් කියනවා. අනිත් කට්ටිය තව එකක් කියනවා. වැරද්දක් උඩාට පස්සේ දැන් සමගි ජන බලවේගයේ නායකත්වයේ ඇතුලේ එච්චර වංචාවක් කර පුද්ගලෙක් ඉඳලා එච්චර අපරාධයකට හවුල් වෙච්ච පුද්ගලෙක් ඉඳලා දැන් විපක්ෂ නායකතුමා මන් දැකයි කියනවා නිකන් සිංගප්පූරු ක්‍රමයේ ගේන්න ඕන එල්ලන්න ඕන වගේ එකක්. හැබැයි දැන් ටිකකට කලින් මන් දැක්කා විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එකක් දාගෙන ඒගොල්ලන්ගේ කාර්යාලි මාසාකච්ඡාවක් කරගෙන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෙක් කියනවා ඒක ගාස්තුවක් දන්නේ නැහැ ගත්තු ගාන කියලා. ඒ කියන්නේ බලන්නකො මට නිකන් පුදුම හිතුනේ. කියන්නේ ඒ ලක්ෂ 1200 නීතිඥ ගාස්තුවක් දන්නේ නැහැ ඒවා බලන්න ඕනේ කියලා කියනවා තව නායකෙක් පක්ෂේ. මට තේරෙන්නේ මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අඩුමතර වැරද්දක් වුණාට පස්සේ මෙච්චර එකක් වුණාට පස්සේ කටවහගෙන ඉන්න එපැයි. නැත්නම් තමගේ නායකයා කියන එක විශ්වාස කරන්න එපැයි. ඒතකොට ඒ විතර නෙමෙයි. මේ විපක්ෂ නායකතුමා සිංගප්පූරු ක්‍රමයේ ගේන්න ඕන කියනවා, එල්ලන්න ඕන කියනවා. විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශකත් එක්ක තමයි YouTube කරන්නේ
පුදුම. කාලය අවසන් කරමු.
මම පොඩි තප්පර 30ක් ගන්නම්. විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී දෙන්න YouTube කර එකට. දැන් ඒවත් කරේ ඔය සල්ලි වලින් දන්නේ නැහැ. මගෙන් මේ ඔක්කොම හොයන්න ඕනේ. ඔය මට්ටමේ අපරාධයක් වෙලා තියෙනවා නම් ඔය ඔක්කොම හොයන්න ඕනේ. ඊයා හිම ලේසියෙන් දෙන්න යවල දෙන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකට මේ සල්ලි ගියේ කොහෙටද? ඒ ඔක්කොම හොයන්න ඕනේ. ඒ වගේම පාතාල බඳ මොනද කුඩු විකුණපු මිනිහෙකුට හිරගෙදර දිකෝල්ලා නුදයක් ගන්න පුළුවන් මන්ත්‍රීලා ඉන්නෝ. දැන් මේ පාතාලලකෙන් කප්පම් ගන්න මන්ත්‍රීලා ඉන්නෝ. එතකොට මේ ඔක්කොම ගත්තට පස්සේ මේ සමගි ජන බලවේගය මේකේ නව උරුමකාරයව මින්නනවා කියලා අපිට හිතෙනවා. මොකද පොහොට්ටුවට බලය නැති වෙලා පොහොට්ටුව කොහොමත් පැත්තකට තල්ලු වෙන එක ඇතුලේ ආණ්ඩුවත් එක්කත් මේ සංවිධානන අපරාධ වගේ දෙයක් ගැන හිතන්නවත් බැරි තත්ත්වයක් ඇතුලේ මේ ඉතුරු වෙලා ඉන්න අය ඉතුරු වෙලා ඉන්න පාතාල කල්ලි සමාජිකයෝ හරි කුඩු ව්‍යාපාරිකයෝ හරි සමගි ජන බලවේගයට හිතාමතා සමගි ජන බලවේගයත් එක්ක ගනුදෙනුවක් කරමින් තියනවද කියන සැකේ අපිට බරපතල විදිහට තියෙනවා. ඒක ගැන ඇත්තටම හොයන්න ඕනේ. නැත්තම් මේ අහම සිදුවීම එක දෙක එන්න විදියක් නැහැ. අපි හිතනවා සමගි ජන බලවේගයේ නායකයොත් එක්ක මේ පාතාල කල්ලි සමාජිකයෝ යම් යම් සම්බන්ධතා හදාගෙන මේ වැඩේ ඉස්සරහට ගෙනියනවා කියලා. ඒ නිසා ඒක තමයි මේ දිගින් දිගට මෙන්න සිද්ධ වෙලින් පේන තියෙන්නේ. ඒ වගේම පක්ෂයක් විදිහට එක එහෙම නෙමෙයි නම් පක්ෂ නායකයන්ට අවිල් අර වගේ විකාර කියන්න බෑනේ. විපක්ෂ නායකතුමා කියන කෙනා කියනවනේ එහෙම කියන්නෙත් නෑ. පක්ෂ කාර්යාලේ මාස සාකච්ඡාව කරගෙන කියන්නේ මේ ගාස්තුව දන්නේ නෑ. ඒ විමර්ශන වලින් තමයි හොයන්න ඕන. ගාස්තුව වෙන්නත් පුළුවන් නේ වගේ කියනවා පක්ෂ නායකයෝ. ඒ නිසා මේ කැත වැඩේට මට තේරෙන්නේ නැහැ කොහොමද මේගොල්ලෝ මේක කරන්නේ කියලා. මේගොල්ලෝ මේ රාජපක්ෂලාට මාර චෝදනා කරමින් හිටියේ මීට කලින්. ඒගොල්ලෝ මලින් උපන්නා වගේ හිටියේ. ඒ නිසා මේගොල්ලෝ කවුද කියලා තේරුම් ගන්න ඕනේ. මේ සමගි ජන බලවේගයට ලැජ්ජාවක් තියෙනවා. කට්ටිය එකතු වෙලා එකක් කියන්න ඕනේ. එකක් කියලා අඩුවතර මේකට විරෝධය දක්වන්න ඕනේ. මෙච්චර අස්පනා අපිට මේක තියෙද්දි. ඒකවත් කරන්න නැති තරම් මේක ඇවිල්ලා කියවන්න අපිට තේරෙන්නේ නැහැ මොන වගේ බැඳීමක්ද තියෙන්නේ. එහෙනම් අර මුදල් කොහෙට කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මේ නිකන් කතා කරනවා වෙන්න බැහැ. මට මේ සල්ලි කතා කරනවා වෙන්න පුළුවා. කොහොමනේ දේවල් වෙන්නේ? ඒ නිසා ඒවා මුල සිරම නැවත හොයන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. මන්ත්‍රීතුමුලාසලට මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට.